announcement, I wish to inform the Parliament that after consideration of the legal opinion and the provisions of the Constitution, the Secretary General of Parliament, in terms of Section 64(1) of Parliament Elections Act, Number 1 of 1981, has informed the Chairman of the Election Commission of a vacancy which occurred in the membership of 9th Parliament due to the fact that Honorable A.A. Ranjan Leo Sylvester Ramanayake, Member of Parliament for the electoral district of Gampaha, ceased to be a Member of Parliament in terms of Article 66D of the Constitution.
ගරු කථානායකතුමනි, සංශෝධිත 52 අධිකාරී වූ සුරාපදු ආඥාපනතේ 8:30 වගන්ති සමග කීවුතු 32 වගන්ති යටතේ ස්ටිකරය ස්ටිකර කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජනවාරි 1 දින ඇති අංක 22.8 ඇරයිරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නිවේදනය අංක 1 ඇරයිරක් 2021 දරන සුරාබදු නිවේදනය කලින් කාලට සංශෝධන කරන ලද 52 අධිකාරී වූ සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමග කිය යුතු 25 වන වගන්ති යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාසු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජනවාරි 1 දින ඇති අංක 22.8 ඇලීරක් 35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නිවේදනය අංක 0.2 ඇලීරක් 2021 දරන සුරාබදු නිවේදනය කලින් කාලට සංශෝධනය කරන ලද 52 අධිකාරී වූ සුරාබදු ආඥාපනතේ 22.1 වගන්ති යටතේ බෝතල් කරන ලද රා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජනවාරි 7 දින ඇති අංක 22.9 ඇලීරක් 42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නිවේදනය අංක 3 ඇලීරක් අංක 0.3 ඇලීරක් 2021 දරන සුරාබදු නිවේදනය සංශෝධන කරන ලද 52 අධිකාරී වූ සුරාබදු ආඥාපනතේ 32 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජනවාරි 7 දින ඇති අංක 22.9 ඇලීරක් 44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නිවේදනය අංක 0.4 ඇලීරක් 2021 දරන සුරාබදු නිවේදනය සංශෝධන කරන ලද 52 අධිකාරී වූ සුරාබදු ආඥාපනතේ 4 සහ 12 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජනවාරි 7 දින ඇති අංක 22.9 ඇලීරක් 43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නිවේදනය අංක 0.5 ඇලීරක් 2021 දරන සුරාබදු නිවේදනය කලින් කාලට සංශෝධන කරන ලද 52 අධිකාරී සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමග කිය යුතු 25 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව 2021 ජනවාරි 11 දින ඇති අංක 22.1 ඇලීරක් 2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නිවේදනය අංක 0.6 ඇලීරක් 2021 දරන සුරාබදු නිවේදනය 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වෙනි වගන්තිය සමග කිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යාංශයෙන් සාධන ලදුව 2021 පෙබරවාරි 3 දින ඇති අංක 22.13 ඇලීරක් 3.4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද යෝග 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වෙනි වගන්තිය සමග කිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යාංශයෙන් සාධන ලදුව 2021 පෙබරවාරි 3 දින ඇති අංක 22.13 ඇලීරක් 3.5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වෙනි වගන්තිය සමග කිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යාංශයෙන් සාධන ලදුව 2021 පෙබරවාරි 3 දින ඇති අංක 22.13 ඇලීරක් 36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝගය 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වෙනි වගන්තිය සමග කිය යුතු 29 වගන්ති යටතේ මුදල් අමාත්‍යාංශයෙන් සාධන ලදුව 2021 පෙබරවාරි 3 දින ඇති අංක 22.13 ඇලීරක් 37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 5 7 සහ 8 වගන්ති සමග කිය යුතු 29 වගන්ති යටතේ මුදල් අමාත්‍යාංශයෙන් සාධන ලදුව 2021 පෙබරවාරි 3 දින ඇති අංක 22.13 ඇලීරක් 38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග 1985 අංක 48 සහ 1087 අංක 27 දරන පනත මගින් සංශෝධිත 1089 අංක 1 දරන ආනන අපනන පාලන පනතේ 4.1.6 සහ 14 වගන්ති සමග කිව යුතු 20 වගන්ති යටතේ මුදල් අමාත්‍ය විසින් සාධන මේ මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව 2021 පෙබරවාරි 12/11 දින ඇති අංක 22/14 ඇලීරප් 55/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද රෙගුලාසි කරු කතානායකතුමනි මම ඉදිරිපත් කරමි. මෙම නිවේදන නියෝග සහ රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ දීම කළ යුතුයි මම යෝජනා කරමි.
ඊවර අමාත්‍යතුමා
කරු කතානායකතුමනි 2018 වර්ෂය සඳහා ජාතික ජලද සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ වාර්ෂික වාර්තා සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ය සභාවේ දීම කළ යුතුයි මම යෝජනා කරමි. දෙදස්තුලා වර්ෂනා තේ ශක්ති අරමුදලේ වාර්ෂික වාර්තා සහ 2018 වර්ෂනා ශ්‍රී ලංකා කඩු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් මම ඉදිරිපත් කරන මෙකල් කතානායකතුම මේ වාර්තා වෙලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ය සභාවේ දීම කළ යුතුයි මම යෝජනා කරමි.
ධීවර අමාත්‍යතුමා
ධීවර සහ වැවිලි එකම කියවට
වැවිලි වැවිලි අමාත්‍යතුමා
presentation of reports from committee steering කතා කරනවා.
ඔයි thank you. කාරක සභා වාර්තා පිළිගැනීම වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශී උපදේශකාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ආචාර්ය බන්දුළු ගුණවර්ධන මැතිතුමා විසින් පිළිගැනීම.
ගරු කතානායකතුමනි වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවේ සභාපති වශයෙන් එම කාරක සභාවට යොමු කරන ලද 2018 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වාර්ෂික වාර්තාව 2016 වර්ෂය සඳහා ලංකා සතු සායතනයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ලංකා සතු සායතනයේ වාර්ෂික වාර්තාව 2017-2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2019 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2015 වර්ෂය සඳහා සම්පකාර තොගුවෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් 2016 වර්ෂය සඳහා සම්පකාර තොගුවෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිනුම් සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදීයේදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලාට සපයා ඇත.
ඔබතුමාට වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට මුදල් පනත අනුව පහුගිය වර්ෂයේ වාර්ෂික වාර්තාව ගෙන්නව ගන්න. එහෙම ගේන්නේ නැත්නම් මීට කලින් පූර්ව කතානායකවරුන් පරිදි ඔබතුමාට නියෝග කිරීමේ බලය තියෙනවා. දැන් රටටම ප්‍රමිතිය හදන ප්‍රමිතිය ආයතනය 2016න් පස්සේ වාර්ෂික වාර්තා ඒවල නෑ මේ පාර්ලිමේන්තුවට. 17 නෑ, 18 නෑ, 19 නෑ, 20 නෑ. 20 පැත්තකට දාමුකෝ. ගිය අවුරුද්දනේ 17, 18, 19 කතා කරන්නේ රටේ සියලු දේවල් වල ප්‍රමිතිය. නමුත් ප්‍රමිතිය ආයතනය මේ වාර්ෂික වාර්තා එවන්න තාම කටයුතු කළේ නෑ. ඒ නිසා මම තමුන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය 17, 18, 19 පුළුවන් නම් 20ත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඉක්මනට මේ පාර්ලිමේන්තුවට ගේන්න කියලා. මේක ඛේදවාචක. ඒ වගේම අනිත් ආයතන වලත් වාර්ෂික වාර්තා සාමාන්‍යයෙන් පෙර වර්ෂයේ කමක් නැහැ. ඒ දක්වාවත් වාර්ෂික වාර්තා කඩිනමින් මේ පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා.
ඔව් මිස්ටර්.
දැන් එතුමා සඳහන් කරන්නේ ප්‍රමිතිය ආයතනයේ පමණයි. පසුගිය රජයේ සමයේදී මේ වාර්ෂික වාර්තා සියල්ල නොසලකා හැර තියෙනවා. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි මම 2017 වර්ෂයේ, 16 වර්ෂයේ, 18 වර්ෂයේ, 19 වර්ෂයේ අනාදී 2015 වර්ෂයේ පවා සම්පකාර තොගුවෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ නැහැ. ඔබතුමා කියන එක හරි. 2015 ඉඳන් දිගින් දිගට මේ තත්වය නොසලකා හැර තියෙනවා පාර්ලිමේන්තුව. ඒ නිසා ඒ පිළිබඳ
ඔබතුමාගේ
ආයතනවල වාර්ෂික වාර්තා ගෙන්න ගන්න.
සභාපතිතුමා කියනවා නේද?
නාඩියකට බන්දුල ගුණවර්ධන මැතිතුමා කියන කාරණය හරියට හරි මේ වගේම මම ඔය පැත්තේ ඉඳගෙන ඔය කාරණේ මතු කරා 2015 19 ආණ්ඩුව කාලේ ඒවකට කතානායකතුමා ඒ අවස්ථාවේ නියෝගයක් දුන්නා. හැබැයි නියෝගය ක්‍රියාත්මක කරන්නේ නැති තරමට ඔය ආයතන ප්‍රබලයි. ඒ නිසා මම කියනවා ඔබතුමා එදා වගේම නියෝගයක් දීලා විතරක් සෑහීමටපත් වෙන්න එපා. කරුණාකරලා නියෝගය ක්‍රියාත්මක කිරීම දක්වා පසුවිපරමක් කරන්න. එතකොට මේ ප්‍රශ්න ඉවරයි.
බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, බෞද්ධික පත්‍ර මැතිතුමාගේ යෝජනා ගැන මගේ විරෝධයක් නැහැ. හැබැයි ගියේ කතානායකතුමා නියෝග කරලා හම්බුන්නේ නැහැ. මේකේ රජයේ ඉන්නේ අතිගුරුන් සහ ඒ දෙපාර්තමේන්තු ප්‍රධානින්ගේ වගකීමක් එනවා. අපි කාලේ අපි පුළුවන් තරම් සතුටුස ගත්තාම කිසිම මේ ඇරියස් එකක් තියන්නේ නැතුව හැම වார்த்தාවක්ම එව්වා අපේ කාලෙත්. ඉතින් ඔබතුමාලා රජයේ කාලේ මේවා බැලුවේ නැහැ. ඒක තමයි ඇත්ත తත්වය. ඉතින් දැන් ඇඟිල්ල දික් කරන එක නරකයි. කතානායකතුමා හමුදා තරන් නියෝග කෙරුවත් එහෙන් වෙන්නේ නැත්ත වැඩක් වෙන්නේ නැහැ. ඉතින් රජයේ වගකීමක් අපියේ වගකීම පුළුවන් තරම් හරියට අකුරට ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.
කොමස්සදී ප්‍රසන්න රණතුංගේ මැතිතුමා පෙස්සම් පිළිගැන්වීම පෙස්සම් පහයි.
කරු කතානායකතුමනි, මාකිවිත තම්මිට අංක 94C1 ධර්ම ස්ථානයේ පදිංචි GLR මෙන්ඩිස් මහතාගේ ලැබුණු පෙත්සමද මෙහිදිකම මුගුරුගම්පල දිරක් නන්ද මාවත අංක 167 ධර්ම ස්ථානයේ පදිංචි MPJ කුමාර මහතාගේ ලැබුණු පෙත්සමද උඩුගම්පල නයිවලපාර සංජූයන අංක 397 ධර්ම ස්ථානයේ පදිංචි NPL ජයනන්ද මහතාගේ ලැබුණු පෙත්සමද කැලණිය පොල්හේනේ අංක 235 ධර්ම ස්ථානයේ පදිංචි PA නිමල් චන්දසිරි පෙරා මහතාගේ ලැබුණු පෙත්සමද දිවුලපිටිය වැවගෙදර පාර අංක 239 ධර්ම ස්ථානයේ පදිංචි සිරිසිංහ අමරතුංග මහතාගේ ලැබුණු පෙත්සමද පිළිගන්නමි.
කරු ජයරත් හිරත් මැතිතුමා හර්ෂදී සෙල්ලා මැතිතුමා.
ගරු කතානායකතුමනි, පන්නිපිටිය කොට්ටාව සුනිල් රණසිංහ මාවත පරණ පාර අංක 515 එක ධර්ම ස්ථානයේ පදිංචි DA ගාමිණී මානගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ මැතිතුමා සංචාරක
ආනුකරු කතානායකතුමනි පරණ
සංචාරක මැතිතුමා.
ගරු කතානායකතුමනි, A1 ඇමරිකන් ඩොලර් මිලියන 247.7, A2 චීන එක්සිම් බැංකුවේ ඇමරිකන් ඩොලර් මිලියන 190යි, ඉතිරි මුදල එයාපෝර්ට් ඇන් ඒවිෂන් සර්විස් ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම මගින් A1 මත්තල විවෘත කළ දින සිට වර්ෂ 2020 නොවැම්බර් මස දක්වා ලැබූ සමස්ත ආදායම ₹4,453,19,656. 2 වැටුපා වේදන රුපියල් මිලියන වෙන්න ඕනේ මම හිතන්නේ රුපියල් ₹4,453,19,656. A1 මෙම ගුවන්තොටුපළ විවෘත කළ දින සිට වර්ෂ 2020 නොවැම්බර් මස දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන 10206යි. එම ගුවන් යාන ආයතන ගුවන් සේවා ආයතන ඒ සියලුම දේවල් ඔබතුමාට දැනගන්න ඕනද? ගන්න සභාගත කරන්නද? හා සභාගත කරනවා තනාගතුමනි. ඒ වගේම 3 මෙම ගුවන්තොටුපළ ආරම්භ කර දින සිට 2020 නොවැම්බර් මස දක්වා පැමිණීම අභ්‍යන්තර මගින් 27604යි, ජාත්‍යන්තර මගින් 31047යි, එකතුව 58651යි, පිටත්වීම අභ්‍යන්තර මගින් 22780යි, ජාත්‍යන්තර මගින් 50733යි, එකතුව 73513යි. 4 ගුවන් බඩු හුමාරු කිරීමේ කටයුතු දියුණු කිරීම සඳහා ගුවන් බඩු පරයන්තේ පහසුකම් වැඩි දියුණු කිරීම, තීරුබදු රහිත සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීම, වාණිජ ගුවන් යාන ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය සියලු යක්තල් පහසුකම් ඇති කිරීම, MRO ගුවන් යාන නඩත්තු අලුත් එළිය හා පිළිවැඩිය කිරීම අංගණයක් ආරම්භ කිරීමට අවශ්‍ය ආයෝජකයන් සමග සාකච්ඡා සාර්ථක අන්දමින් වර්තමානයේ කරගෙන යනු ලැබේ. නොසේ නම් මන්ද අදාළ නැත.
ඉසුදී ගරු කතානායකතුමනි, අපි අමතුමාගේ මම පළවෙනි ප්‍රශ්න විදියට අහනවා. ඇමරිකන් ඩොලර් මිලියන 247.7ක් අමතුමා කියපු විදියට ණය මුදලක් චීන එක්ස්ට්‍රීම් බැංකුවෙන් මිලියන 190ක් ඩොලර් මිලියන 190ක් සහ ඉතුරු ටික ගුවන් සේවා සමාගම මගින් ලබා දීලා තමයි මේ මත්තල ගුවන්තුරුපල ඉදි කරන්නේ. අපි මේ රටට සම්පත් නිර්මාණය වීම ගැන කුහකකමකින් කතා කරන්නේ නැහැ. නමුත් අද රටේ ජාතික ආදායම රට තුළ නිර්මාණය වෙන ආදායම අදී මේ රටේ ණය ටික ගෙවා ගන්න. ඒතර එවැනි වටපිටාවක් උඩ මඟරුව ඇමතුමාගෙන් අහන්නේ මේසා විශාල ව්‍යාපෘතියක් නිර්මාණය කළ අද වෙනකොට අපිට මේකේ ඵලදායීව ප්‍රයෝජනට ගන්න බැරි වෙලා තියෙනවා. මම මේ ව්‍යාපෘතිය නරකයි කියන උත්සාහ කරන්නේ නැහැ. ඒතර මම දැනගන්න කැමතියි ගරු ඇමතුමනි, දැන් වසරක් ගෙවිලා තියෙනවා, ඔබතුමාලගේ මේ කොරෝනාව සංගතයත් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකක්ද තියෙන සැලසුම මේ මත්තල ගුවන්තොටුපලේ මේ ණය මුදල අද ගෙවන්නේ මේකෙන් ආදායක් නිර්මාණය වෙලා නෙමෙයි, මේකෙන් ආදායමක් නිර්මාණය වෙලා ණය මුදල නෙමෙයි, මං හිතන ඉන්න සේවක සේවිකාවන්ට වැඩක් ගෙවන්නත් බෑ. ඉතින් එවැනි වටපිටාවක් උඩ ඉදිරියේ තියෙන සැලසුම මට මතකයි, ඒ කාලේ කිව්වා මේකේ ඔය අපේ ප්‍රදේශවල අපි නියෝජනය කරන දිස්ත්‍රික්කවල ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වෙනවා, එතකොට කෘෂිකාර්මික භාණ්ඩ අපනයනය කිරීමේදී ගුවන් පහසුකම් ලබා ගැනීම පහසු වෙනවා. මෙවැනි ක්‍රමවේදයක් තවම ආරම්භ වෙලා නැහැ. මම ඔබතුමාගෙන් විශේෂ භාර අමාත්‍යවරියද දැනගන්න කැමතියි, මොකක්ද මේ වෙනකොට කඩිනමින් ආරම්භ කිරීමට ගෙන තියෙන සැලසුම මොනවද කියලා දැනගන්න කැමතියි.
කරු කතානායකතුමනි, 2009 තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කරලා 2013 වෙනකොට මෙහෙම් කටයුතු සදා යොදව ගන්න කටයුතු කරලා තියෙනවා. මේක ඔබතුමා කිව්වා වගේ මේක ඉතාමත්ම වටිනා ව්‍යාකෘතියක්, ආයෝජනයක්, හොඳ ආයෝජනයක්. ඒ ආයෝජනය කරන්න කටයුතු කරේ ගරු කතානායකතුමනි, එහි ලැබෙන ප්‍රතිලාභවල ප්‍රමාණය වැඩි නිසා. විශේෂයෙන්ම අපිට අදිසියට ජාත්‍යන්තර වෙන ගුවන්තොටුපලක් තිබුණ නැහැ. මේක එයා දන්න ගත්තේ. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න ඕනි, මේ ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම හරහා අවුරුදු ගාන කිසිම ගුවන් යානාවක් ගේන්න කටයුතු කරුන්නේ නැහැ පෞගිය කාලේ. ඒ වගේම ඒ ගුවන් තොටුපලේ තිබ්බ සියලුම භාණ්ඩ කටුනායක ගුවන්තොටුපලට ගෙනල්ලත් තිබුණා. ඊට පස්සේ නැවත වතාවක් මේ රාජ්‍ය බලයට පත් වුණායි පස්සේ අපි ආරම්භ කරලා තියෙනවා ගෙනල්ලා. ගරු කතානායකතුමනි, අපි නොයෙකුත් පාසුකම් ලෑන්ඩින් ෆීස් එහෙම නැති කරලා මේක ප්‍රොමෝට් කරන්න අවශ්‍ය කටයුතු කරා. අවාසනාවකට කොවිඩ් වසංගතයත් එක්ක අපේ ඉලක්ක වලට යන්න බැරි වුණා. හැබැයි ඒකේ ප්‍රයෝජනය ගන්න හැමෝට විශේෂයෙන්ම රිපැට්‍රියේෂන් වලට ආපු ෆ්ලයිට්ස් එක ඔක්කොම අපි දැම්මේ මත්තල ගුවන්තොටුපල හරහා තමයි ඒ ටික කටයුතු කරන්න පුළුවන් වුණේ. අදටත් අලුත් ගුවන් යානා කිහිපයක් මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා මත්තල ගුවන්තොටුපලට එන්න, දැන්ටමත් ආරම්භත් කරලා තියෙනවා. ඒ වගේම ඒ ගුවන්තොටුපල ආශ්‍රිත සංවර්ධන වැඩපිළිවෙල, ඒකේ තියෙනවා BOI zone එකක් ක්‍රියාත්මක කරන්න, ඒ වගේම free trade zone duty free අංගණය ක්‍රියාත්මක කරන්න, MRO එක පටන් ගන්න. මේ වෙනකොටත් මං හිතා රාජ්‍ය අමතුමා සාකච්ඡා කරලා සාර්ථක සාකච්ඡා කරලා තියෙනවා ඒ කටයුතු ක්‍රියාත්මක කරන. මේක එක දවසෙන් කරන්න අමාරුයි මන්ත්‍රීතුමා, ඒවා කාලයක් සමග නීත්‍යානුකූලව කටයුතු කිරීම හරහා අපි විශ්වාස කරනවා එතන පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ ගුවන්තොටුපල හරහා මං හිතන්නේ කොළඹ වරායත් හම්බන්තොට වරාය ඒ වගේම හරහා මේ කටයුතු භාණ්ඩ ප්‍රවාහණයට ඒක ලොකු රුකුලක් වෙනවා. ඒ සඳහා අපිට කටයුතු කිරීමට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්න විදිහට කරුවා ඇමතුමාගේ අහනවා, එතුමාගෙන් මම දැනගන්න කැමති උනේ දැන් හරි අපිට සැලසුමක් තියෙනවාද කියලා. 2031 වෙනකම් මා දන්න තරමින් මේකේ ණය මුදල් ගෙවන්න තියෙනවා. 2031 වෙනකන් ණය මුදල් ගෙවන්න තියෙනවා ගරු කතානායකතුමනි. එතකොට මේ මම කිව්ව ඉස්සෙල්ලත් මේ ව්‍යාපෘති ගැන අපිට මේව කන්නේ. නමුත් අපේ රටේ ආර්ථිකය ගැන හිතලා මේ වගේ ව්‍යාපෘති නිර්මාණය කිරීම හරහා අද බඳුරු මුරාද නැමැතුමාට කියන වෙලා තියෙනවා හාල් කිලෝ 3කින් සතියක් ජීවත් වෙන්න කියන තැනට ආර්ථිකයේ නරක තැනක තියෙනවා
කියන ප්‍රශ්නේ
අහන්නේ. ඒක මම අහන්නේ ප්‍රශ්නේ නෙළුම් කුළුණ. එතකොට මේ වගේ ව්‍යාපෘති එක්ක අපේ ආර්ථික අහේනියට උත්තර හොයාගන්න පුළුවන්ද තවදුරටත් වගේ ව්‍යාපෘති කිරීම තුලින්?
හරි,
හා කතානාක තුනේ පස්සේ තේරුනේම නැහැ.
ඔව් මේ වැල්වට අරන් යන්නේ
මම හිතන්නේ එතුමාගෙන් අහන්නත්.
ඔව් බන්දුල ගුණවන්ත මහත්මයා.
තුමා මගේ නම සඳහන් කරපු නිසා උත්තරයක් දෙන්න ඕනේ. මේ ගරු සභාව විහිළුවකට ගන්න එපා. අපි සඳහන් කළේ මේ රටේ සාමාන්‍ය ජනතාවට තමුන්නාන්සලාට කරන්න බැරි දෙයක් අපි කළා තියෙනවා. සාන මිලට භාණ්ඩ මල්ලක් දීම උසුලා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා මට හා අපේ දෙමව්පියන්ට කොච්චර දොස් කිව්වත් බැන්නත් මොනවා කිව්වත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි රටේ ජනතාව වෙනුවෙන් ඒක කරනවා. වැඩියෙන් සාන මල්ල ගැන කතා කරන්න. වැඩියෙන් සාන මල්ල ගැන කතා කරන්න. ඒක තමයි කරන්න ඕනේ. විපක්ෂයේ
පණින්න
සාන මල්ල පෙන්වන්න ඒක කරන්න. ඒක කරන්න තමයි අපිට ඕනේ. ඒකට තමයි කියලා තියෙන්නේ.
ඔබතුමා
ඒක කරන්න වැඩි.
ගරු ඇමතුමා ඔබතුමා මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී ඉන්න දෙන්න බෑ කියන්නේ.
ඉච්චර කතා නැහැ. ප්‍රශ්න තේරුමේ නැහැ. ආර්ථිකය ගැන මේ අෆ්ගනිස්තානයටත් වඩා
රට
පල්ලයන් දාපු කාණ්ඩයක් ඉදගෙන මේ රටේ ආර්ථිකය ගැන කතා කරනවා.
ගරු කතා අතරම 91 ආයතනයේ මේක විවාද ලක්විජිසාරු කතානායකතුමනි දැන් බන්දුල ගුණරත්න මහත්මයා තමයි මේ රටේ අප්‍රේල් පළවෙනිදා කියපු ලොකම බොරුව කිව්වේ.
හරි.
හරි අප්‍රේල් පළවෙනිදා කියපු ලොකම බොරුව කියලා අර සහන මල්ලක් දෙනවා කියලා ඒ සහන මල්ල
බොරුව අත රටේ ඉති ප්‍රශ්නයක් නැහැ කරුණාකරලා ඉඳගන්න. ඔව් එතන මේ ප්‍රශ්නේ ඉවරයි. සමින්ද ඔබතුමාගේ අනිත් සමින්ද විජේසිරි මන්ත්‍රීමාගේ ප්‍රශ්නේ අහන්න.
මම අහනවා කරු කතා නායකතුමනි.
රාජ්‍ය සේවා සහ පළාත් පාලන ඇමතුමා උත්තර දෙන්න. ඉක්මනට උත්තර දෙන්න.
කරු කතා නායකතුමනි. චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ ආයතනයේ අංක 1 පිළිතුර 24යි. අංක 2 කොළඹ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහනගර සභාව, කඩුවෙල මහනගර සභාව, මොරටුව මහනගර සභාව, මීගමුව මහනගර සභාව, ගම්පහ මහනගර සභාව, මහනුවර මහනගර සභාව, දඹුල්ල මහනගර සභාව, මාතලේ මහනගර සභාව, නුවරඑළිය මහනගර සභාව, ගාල්ල මහනගර සභාව, මාතර මහනගර සභාව, හම්බන්තොට මහනගර සභාව, යාපනයේ මහනගර සභාව, මඩකලපුව මහනගර සභාව, කල්මුනේ මහනගර සභාව, අක්කරේපත්තු මහනගර සභාව, කුරුණෑගල මහනගර සභාව, අනුරාධපුර මහනගර සභාව, පොළොන්නරුව මහනගර සභාව, බදුල්ල මහනගර සභාව, බණ්ඩාරවෙල මහනගර සභාව, රත්නපුර මහනගර සභාව. ඔබතුමාගේ ප්‍රශ්නේ අංක 3 පිළිතුර ඔව් පහත සඳහන් කර ඇත. කොළඹ මහනගර සභාව ඔව් සභාගත කරනවා. කීපයයි තියෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව, කඩුවෙල මහනගර සභාව, මීගමුව මහනගර සභාව, යාපනයේ මහනගර සභාව. ඊළඟ එක ප්‍රශ්නේ A1 මහනගර සභාවල කසල ඉවත් කිරීම බාරගත් පෞද්ගලික සමාගම් ටික මේ පිළිබඳ ඔබතුමාට සභාගත කරන්නද ඉදිරිපත් කරන්නද ගරු මන්ත්‍රීතුමා?
සභාගත කරනවා.
සභාගත කරනවා ගරු කතානායකතුමනි. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර අංක 2 ප්‍රශ්න අංක A8 ඔව් ඇමුණුම අංක 1, 2, 3 දක්වා ඇත. ඊළඟට ප්‍රශ්නේ ඈ පිළිතුර ඔව් අවශ්‍යතා ඇති පළාත් පාලන ආයතන තාක්ෂණික උපදෙස් උපකරණ හා අනෙකුත් යටිතල පහසුකම් මෙම අමාත්‍යාංශයේ පිහිටුව ඇති ජාතික ඝනාපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානයේ මගින් ලබා දෙනු ලැබේ. ඊළඟට ප්‍රශ්නය ඔබතුමාගේ ඈ පිළිතුර අදාළ නොවේ.
ස්තුතියි අමතුමා පිළිතුර ලැබේ දෙමිනුයි. අමතුමනි මගේ ප්‍රශ්නේ දැන් අපි දන්නවා ලෝකේ බොහෝ රටවලට බරපතල ප්‍රශ්න තමයි මේ කසල බැහැල කිරීම. ඒ අනුව අපේ රටත් මේකට මුහුණ දීලා තිබෙනවා. නමුත් කසල බැහැල කිරීම සඳහා ප්‍රධාන වගකිය යුතු ආයතනයේ පළාත් පාලන ආයතන ගත්තොත් එහෙමත් විශාල වශයෙන් මහනගර සභාව. කොළඹ මහනගර සභාව ගත්තොත් මම හිතන්නේ දෛනිකව විශාල වශයෙන් මේ කසල බැහැල කිරීම සඳහා විශාල කටයුත්තක යෙදෙනවා. නමුත් මෙතන තියෙන බරපතල කාර්යය තමයි කරු හැමතෙමනේ මේ අර මේ බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ. පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල අනුමත නොකර මේක සමහර පළාත් පාලන ආයතන වල තිබෙන ගැටලුව තමයි වෙනත් පෞද්ගලික ආයතන ලබා දීලා මේ කටයුතු කරනවා. ඒ දි තියෙන ප්‍රශ්නේ තමයි ඔය විදේශ රටවල් වල පෞද්ගලික කාලේ කන්ටර වල ගුණ ආවා. ඒ කුණුත් බැහැර කිරීම සඳහා මේ කණ්ඩායම තමයි කටයුතු කරන්න කියන හෝඩුවාංශ අනාවරණය වෙලා තිබෙනවා. සෑ ඇයි අමාත්‍යංශයක් හැටියට මේ පළාත් පාලන ආයතනවල තියෙන වගකීම වෙනත් ආයතනවලට දීලා මේ රටේ ඒ ආයතනවල තිබෙන බදු කිවල ජනතාවගේ මුදල් මොනියම් හෝ කණ්ඩායමක් ලබා දීලා එක පැත්තක ජාත්‍යන්තරය කියන කුණුත් අදින්න මේ කණ්ඩායම ව්‍යානුකූල කටයුතු කරනවා. ඒක නතර කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් ගන්නවද? ඒ පිළිබඳව හෝඩුවාව අමාත්‍යංශයට ලැබිලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මේ පළාත් පාලන ආයතනවල බලය පැවිදලා තියෙන්නේ පළාත් සභාවට. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් ගැටලු කීපයක්ම තියෙනවා. ඉතින් අපිට පුළුවන් උපදෙස් ලබා දීම සහ පසුවිපරුමත් ඒ වගේම අධීක්ෂණයත් පමණයි. මෙතනදී මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන් සහ ග්‍රාමාත්‍යතුමා මේ ළඟදී මේ කසල ප්‍රශ්නය සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා. මේ සම්බන්ධව තීන්දුව తీරන ගණනාවක් ගන්න කටයුතු කළා තියෙනවා. එකක් තමයි අපද්‍රව්‍ය වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ කොම්පෝස්ට් අංගන දීපව්‍යාප්තව ඇති කළා. ඉක්මනින් දිනකට උණු ටොන් 3000ක මෙට්‍රික් ටොන් 3000 පමණ ප්‍රමාණයක් එකතු වෙනවා මේ සියල්ල සඳහා විසඳුමක් ලබා දෙන්න. එතනදී ඔබ පෞද්ගලිකාංශයට එක් එක් පළාත් පාලන ආයතන එතුමලට තියෙන බලතල අනුව මේ වගකීම පවර්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා.
තවද 13 කියන කාරණේ මූලික කරගෙන මේ කාරණේ විසඳන්න බෑ කියන කාරණේ පට්ටපල් බොරුවක්. දැන් පරිසර අමාත්‍යයේ
ඒක
තමයි අහගෙන යන්නේ කතා නැහැ නේද? කුණු ප්‍රශ්නයක් ඒක. මේ කුණු කාලේ වැඩි ප්‍රශ්නයක් නිසා ඒක මම හිතන්නේ අර ඒකී අමාත්‍යංශයට ඍජුව මැදිහත් වීමක් පුළුවන්. මොකද ඔබ අමාත්‍යංශ හරහා විශාල සහයෝගයක් මේ ඝනපදාවේ කළමනාකරණය සඳහා ආධාර අනුබල දෙනවා. උදාහරණයක් ගත්තොත් කසල වෙන්කර ගැනීම වාජන විශාල ප්‍රමාණයක් සහ කසල
කිරීම
සලාදන කම්පැක්ටර් රටක් දෙන්නේ ඔබ ආයතනෙ. මම දන්න විදියට. හරි. එහෙනම් ගරුවැමතුමා මේ ආයතන වලට මේ කිසිවක් දුන්නට මනාව කසල එකතු වෙන්නේ නැහැ. අපි කියන්නේ වෙන්වෙන් වශයෙන් එකතු කරන්න කියලා වාජන දෙනවා. හැබැයි වාජන දුන්නට අවසානයේ ඒ කම්පැක්ටර් එකට වාජන ටික දාන්නේ ඔක්කොම එකට. ඔන්නක තමයි බරපතල ප්‍රශ්නේ. ඒ නිසා මේ කසල බැහැර කරන ස්ථාන නිසා අවිධිමත් වීම සහ පරිසර හිතකාමී නොවන නිසා විශාල අර්බුදයකට මුහුණ දෙන්න තිබිලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අමාත්‍යංශය හැටියට ඔය පරිසර අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධ වෙලා ඒ වගේ ගලාපනාගාර මධ්‍යස්ථානයේ ඉදනේ ආධාරහරා නිසිව කියන දේ යෝජනා කරන දේ ක්‍රියාත්මක කිරීම සඳහා සාධනීය වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කටයුතු කරන්න පුළුවන්.
දැන් ගරු මන්ත්‍රීතුමා මම නැවතත් ඔබතුමාට තහවුරු කරනවා බොහොම වගකීමෙන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් පාලන ආයතනය පිළිබඳව තීන්දුව తీරන ගැනීමේ බලය තියෙන්නේ පළාත් සභාවට. එහෙමනම් අපි මේක කැබිනට් එකට ගෙනල්ලා 3-2කින් අපි සම්මත කරන්න ඕන එක්ක පළාත් සභාවේ අනුමැතියක් එන්න ඕන පෞද්ගලිකංශයට මේක දෙන එක නවත්වන්න අපිට මඟ පෙන්වීම කරන්න පුළුවන්. නමුත් මේක කරනවාද නොකරනවාද කියන තීන්දුව ගැනීම ඒ සභාවලට තියෙනවා. ඒකයි මේ මන්ත්‍රීතුමා තියෙන ප්‍රශ්නේ. එමනම් පළාත් සභාව එකඟ නොවනවා නම් අපිට 3-2ක මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඡන්දයකින් පුළුවන් පෞද්ගලිකංශයට මේක දෙන එක සම්පූර්ණයෙන් නවත්වන තීන්දුවක් ගන්න.
හරි. ඊවන ප්‍රශ්නේ උත්තර හම්බුණා.
නෑ, ඔබතුමා පරිසර ප්‍රශ්නේද දැන් මගෙන් අහන්නේ? මේ පළාත් ඔබතුමා අහපු එකට මම උත්තරේ දුන්නේ. ඔව්. නෑ, පරිසර අමාත්‍යංශයට අධීක්ෂණය කිරීම නීති පැනවීම තියෙනවා. නමුත් අර ඊයේ කිව්වා වගේ බන්දුල ඇමතුමා කිව්වා වගේ මේක පරිසර අමාත්‍යංශයට කියන්න බෑ. එතුමලා වෙනම අමාත්‍යංශයක් එතෙන්ට කියන්න හැකියාවක් නෑ. මේක පෞද්ගලිකාංශයට දීලා කරවන්න එපයි කියලා.
හරි, බොහොම ස්තුතියි. සිවනානම් සීතරන් honorable member. ඔබතුමා අහන ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ දුන්නා.
ගෞරව කථානායකතුමනි,
ඔබතුමාත් කෙටි කතා කෙටි ප්‍රශ්නයක් ඇහුවා නම් ප්‍රශ්නේ මතුවෙන්නේ
නව 2011 වර්ෂයේදී ඒ අනුව 2010, 2011 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් රාජ්‍ය එන්නේරු සංස්ථාව වෙත ප්‍රදානය කර වැඩ ආරම්භ කරන ලදී. මුල් ඇස්තමේන්දුගත මුදල රුපියල් මිලියන 325කි. ආ එක මෙම ක්‍රීඩාංගන පළාත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් මීටර 400 ධාවන පථයක් මීටර 50 මන්තිරු අටකින් යුත් පිහිනුම් තටාකයක් දුවස්ත ක්‍රීඩා සංකීර්ණයක් හා ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඇතුළත් වේ. දෙක මේ ක්‍රීඩාංගනයේ මුල් අස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 325කි. තුන ව්‍යාකෘතිය සඳහා මේ වනතෙක් වැය කර ඇති රුපියල් මිලියන 275කි. හතර කොන්ත්‍රාත් ආයතන දෙකකි 2011 වර්ෂයේ සිට 18 වර්ෂයේ දක්වා රාජ්‍ය ඉන්ධන සංස්ථාව වෙත ව්‍යාකෘති ප්‍රදාන කර තිබූ අතර ඇති වූ මූල්‍ය අර්බුදයක් හේතු කොටගෙන 2018 3/15 දින රුපියල් මිලියන 142 මුදලක අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් මේ ශ්‍රී ලංකා යුද හමුදා වෙත ව්‍යාකෘති ප්‍රදානය කරන ලදී. පහ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් වර්තමාන කොන්ත්‍රාත් කටයුතු සිදු කරනු ලබයි. ඈ එක 2018 වර්ෂයේ සිට මේ ව්‍යාකෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු නොවූ නිසා 2018 වර්ෂයේදී ව්‍යාකෘති ශ්‍රී ලංකා යුද හමුදා වෙත ප්‍රදානය කරන ලද 20%ක අත්තිකාරම් මුදල පවා ගෙවීමට නොහැකි විය. ඒ අත්තිකාරම් මුදලින් මේ වන විට ගෙවා ඇත්තේ රුපියල් මිලියන 10කි පමණි. මේ දක්වා මේ ව්‍යාකෘතිය වෙනුවෙන් යුද හමුදා වෙත ගෙවා ඇති මුදල වන්නේ එනම් මිලියන රුපියල් 10කි. තවද මේ ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය හා ගෘහස්ත ක්‍රීඩාංගණයේ අවම පහසුකම් යටතේ සංවර්ධනය කර ක්‍රීඩා කටයුතු ක්‍රීඩා ක්‍රීඩිකාංගයේ විසින් ප්‍රයෝජනයට ගනු ලබයි. ඉතිරි වැඩ අවසන් කිරීමට යුද හමුදා වෙත පවර ඇති අතර මීටර 400 ධාවන පථයක් ඉදිකිරීමට නියමිතය. මේ යටතේ ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඉදිකිරීමට ආරම්භ කරන සිදු කරනගෙන යාමේදී කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය සමග ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් එහි ඉදිකිරීම කටයුතු මේ වන විට නතර වී ඇත. මේ සඳහා වෙනත් ඉඩමක් දිස්ත්‍රික් ලේකම් මගින් වෙන් කිරීමට කටයුතු කරන නියමිතය. මේ පිහිනුම් තටාකය තමයි ගරු කථානායකතුමනි පහුගිය ආණ්ඩුව කාලේ ගිහිලා විවෘත කරේ. හැබැයි විවෘත කරන කොටත් ඒ දරුවන්ට පිහිනන්න පුළුවන් මට්ටමක පිහිනුම් තටාකය තිබෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ තියෙද්දිත් පිහිනුම් තටාකය විවෘත කරන්න උත්සවයකුත් ගත්ත ගරු කථානායකතුමනි. හැබැයි අවසානයේ පාවිච්චි කර ගන්න බැරි වුණා. ඈ දෙක මේ ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ජනතා ඉදිරියේපත් කිරීමට 2021 අයවැය ඇතුළත් කර ඇති බව කරුණාවෙන් දන්වමි. ඈ පැන් නොගනි.
கௌரவ அமைச்சர் அவர்களே, இந்த நீங்கள் குறிப்பிட்டது போல இந்த மைதானத்தினுடைய செயற்பாடுகளில் இது ஒரு சர்வதேச விளையாட்டு மைதானம் என்ற பெயரோடு அமைக்கப்பட்டிருந்தாலும் இன்றும் அந்த மாவட்டத்திலே அதனை பயன்படுத்த முடியாமல் இருப்பது துர்பாக்கியமானது. இரண்டாவது விஷயம், நீங்கள் குறிப்பிட்டீர்கள் கிளிநொச்சி மத்திய மகாவித்யாலயம் அல்ல, கிளிநொச்சி மகாவித்யாலயம், கிளிநொச்சி கனிஷ்ட மகாவித்யாலயம் என்று அழைக்கப்படுகின்ற பாடசாலை 2007 2010 வரைக்கும் அந்த பாடசாலையினுடைய அதிபராக நான் தான் கடமையாற்றினேன். அப்பொழுது அந்த பாடசாலையினுடைய மைதானமாக இருந்தது தான் அந்த நீங்கள் சொல்லுகிற கிரிக்கெட் மைதானம் என்கின்ற இடம், அது பாடசாலையினுடைய மைதானம். 2700 பிள்ளைகள் படிக்கின்ற ஒரு பாடசாலைக்கு மைதானமே இல்லை. ஆகவே இந்த பெரிய ரொட்டிகோ மைதானத்திலே பல விளையாட்டரங்குகள் இருக்கிற பொழுது அந்த பாடசாலையின் மைதானத்தை தான் பறித்து அவர்கள் கிரிக்கெட் மைதானம் அமைக்க வேண்டும் என்றால் ஏற்கனவே அறிவியல் நகரில் கிரிக்கெட் மைதானத்துக்கு என்ற காணி ஒதுக்கப்பட்டிருக்கிறது. ஒதுக்கப்பட்ட காணியிலே கிரிக்கெட் மைதானத்தை அமைக்காமல் இந்த பாடசாலைக்குரிய மைதானத்தை அபகரிக்க முனைவது 2700 பிள்ளைகளுக்கும் செய்கின்ற பாரிய துரோகமாகும். ஆகவே தயவு செய்து நீங்கள் அமைச்சராக இருக்கின்ற காலத்தில் அந்த பாடசாலை பிள்ளைகளுக்கு இல்லாத மைதானத்தை அவர்களுடைய மைதானத்தை அவர்களுக்கு வழங்கி கிளிநொச்சி அறிவியல் நகரிலே கிரிக்கெட் மைதானத்துக்காக ஒதுக்கப்பட்ட இடத்திலே கிரிக்கெட் மைதானத்தை உருவாக்குவதே பொருத்தமானது. இந்த விடயத்திலே உங்களுடைய கருத்தை தெரிவிக்குமாறு நான் தயவாக கேட்டுக்கொள்கின்றேன்.
கரு கதாநாயகத்துமணி பிரச்சனை முகத்து நான் பேதிலே மெதுமா மே பிரச்சனை விதிர நகர் உற்சாகரான மெம கிரீடாங்கனே சங்வர்தன கட்டி பிலி பந்தவனா ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සඳහා හදන්න එතන යෝජනාවක් තිබුණා. හැබැයි ඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් නෙවෙයි, ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වලට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාංගණයක්. හැබැයි එදා පාසලත් දෙක ඔබතුමා තමයි ඒ ප්‍රශ්නේ පැනනගලා තිබ්බේ එතන ක්‍රීඩාංගණය හදන්න එපා කියන කාරණය. හැබැයි අපේ සැලැස්ම තිබ්බේ කරු කතානායකතුමනි ක්‍රීඩාංගණය හදලා පාසලේ භාවිතයටත් ඒ ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ලබා දෙන්න. හැබැයි යම් කිසි හේතුවක් ඉඳලා එදා ඔබතුමා ඒකට විරුද්ධ වුණා. හැබැයි ඒකට කමක් නැහැ. ඒ වගේම තමයි කරු කතානායකතුමනි මෙය නැගෙනහිර උතුරු පළාතේ ක්‍රීඩා මධ්‍යස්ථානයේ විදිහට තමයි සංවර්ධනය කරන කටයුතු කළ තියෙන්නේ. මේ වෙනකොටත් අපි ජාතික යෝන් සේනාංකයේ හරහා ක්‍රීඩා ලංකාවේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නායකත්ව පුහුණු මධ්‍යස්ථානයක් විදිහට මේ ක්‍රීඩාංගණය සංවර්ධනය කරලා තියෙනවා. ඒකම පහුගිය දින කීපෙදෙත් කිලිනොච්චි ප්‍රදේශයේ දරුවන්ගේ දක්ෂතාවයන් උරගා බලන ක්‍රීඩා මධ්‍යස්ථානයක් විදිහට මේක පැවැත්වුණා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ ටැලන්ට් සර්ච් එක නැත්නම් දක්ෂයෝ හඹාගෙන යන වැඩසටහනත් අපි පැවැත්වුවේ මේ ක්‍රීඩාංගණේ. ඉතින් ඒ හින්දා මේ වෙනකොටත් ඒ ක්‍රීඩාංගණය භාවිතා වෙනවා.
கௌரவ அமைச்சரவர்களே, நீங்கள் குறிப்பிட்டது போல உங்களுக்கு சிலது நான் சொன்ன விடயம் விளங்கவில்லை என்று நீங்கள் குறிப்பிட்டது நியாயமானது. நான் ஒன்றை உங்களுக்கு சொல்லுகின்றேன். இது சர்வதேச விளையாட்டு மைதானம் அல்ல, இது ஒரு ஆரம்ப விளையாட்டுகளுக்கான
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය අහන්න කිව්වා නම් හරි කෙලින්ම මේ පසුබිම් කතාව කියන්නේ නැතුව එතකොට මට ලේසි.
Honorable member, you will have to
ගෞරව අමාත්‍යවරුනි, நான் குறிப்பிடுவது என்னவென்றால் நீங்கள் உங்களுக்கு அதன விளக்கம் தேவை என்பதற்காக நான் குறிப்பிடுகிறேன். சர்வதேச விளையாட்டு மைதானம் இல்லை, அது முதல் தர விளையாட்டு மைதானம், சரி, அதை ஏற்றுக்கொள்கிறேன். ஏற்கனவே பாடசாலைக்கு இருந்த மைதானத்தை பாடசாலைக்குரிய மைதானத்தை பாடசாலையிடம் வழங்குங்கள் என்றுதான் குறிப்பிடுகிறோமே தவிர, நாங்கள் மைதானங்களை அபிவிருத்தி செய்வதற்கு எதிரானவர்கள் அல்ல, எப்பொழுதும் எதிர்க்கவில்லை. தயவு செய்த புரிந்து கொண்டு 2700 பிள்ளைகள் படிக்கின்ற கிளிநொச்சி மாவட்டத்தினுடைய ஒரு முதல்தர பாடசாலைக்குரிய தயவு செய்து நீங்கள் கொஞ்சம் கிரகியுங்கள். நீங்கள் கேட்காமலே கதைத்தால் நான் சொல்வதில் அர்த்தமில்லை, நீங்கள் தயவு செய்து கேளுங்கள். கிளிநொச்சி மாவட்டத்தில் இருக்கிற முதல்தர பாடசாலை, அதிகூடிய பிள்ளைகள் படிக்கின்ற ஒரு பாடசாலை, அந்த பாடசாலையில் இருக்கிற 2500 பிள்ளைகளின் மைதானத்தை அவர்களிடம் வழங்குங்கள். கிளிநொச்சிக்குரிய அந்த மைதானமும் அதனை விட அறிவியல் நகரிலே ஒதுக்கப்பட்டிருக்கிற இடத்தை நீங்கள் கிரிக்கெட் மைதானமாக மாற்றுவதற்கான முயற்சிகளை மேற்கொள்ளுங்கள் என்றுதான் நாங்கள் கேட்கிறோம்.
கரு கதாநாயகத்துமுனி, ஏக கிசிம கட்டலுவாக் ஏ கிரீடாங்கனே ஸ்கூல்ல மாட்ட பாவிச்சுக்கான புழுவாங்க. இது மெதுமா முதல் தண்ணி பிரச்சனை பாசலை தருவாங்க. විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයට නැත්නම් කිලිනොච්චි යාපනයට පෞද්ගලික අංශයක් දෙක ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවේ මුදල්ලෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් එකට ආයෝජනය කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒ ක්‍රීඩාංගනයේ ගරු මණ්ඩලතුමනි ඕන වෙලාවක පාසලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබ වර්තමාන විදුහල්පතිතුමාට කියන්න, දැනට තියෙන ඒ යෝන් සේනාංකයෙන් අපි නඩත්තු කරන පිහිනුම් තටාකය, ක්‍රීඩාංගනය, ඉන්ඩෝ වොලිබෝල් කෝට් එක, නැත්නම් කබඩි, ඕනම ක්‍රීඩාවක් ගන්න පුළුවන්. ඒකත් ඒ දරුවන්ට ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. අපි සත පහක් මුදල් අය කරන්නේ
மைக். கௌரவ அமைச்சருடைய நன்றிகள். நீங்கள் குறிப்பிட்டதற்கு மிக்க நன்றிகள். நீங்கள் பாடசாலையிடம் அந்த மைதானத்தை வழங்குவதாக குறிப்பிட்டதற்கும் நன்றிகள். ஆனால் நீங்கள் குறிப்பிடுகிற நீச்சல் தடாகம் இண்டோகேம் விளையாடுகின்ற மைதானம், அதனுடைய சுவடுகள் உள்ள மைதானம் புறம்பாக இருக்கிறது, பாடசாலை மைதானம் புறம்பாக இருக்கிறது என்பதை நான் இந்த இடத்திலே பதிவு செய்து நீங்கள் பாடசாலைக்கு வழங்குவதாக குறிப்பிட்டதற்கு நான் நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். நன்றி.
தேங்க்யூ. முகமது முசம்மில்
மங்களாகத்தானி
பிளந்தமத்துமா
கரு கத்தாநாயகத்துமணி, மீ பிரச்சனை பலவினி கொடுத்துட்டு எத்துமா அசனவா லங்காவட்ட ஆனாயனீகரணது சம்பூர்ண கிரிப்பிட்டி பிரமாணி ஆனாயனீகல கிரிப்பிட்டி சந்தா வயவு முழு முதல கரு கத்தாநாயகத்துமணி தீர்க்க காலிக பட்டம் ஸ்ரீலங்காவட்ட கிரிப்பிட்டி ஆனாயனீகரணம் ஏ அணுவ 2010-2014 கால பரிச்சேதே தூள லங்காவட்ட ஆனாயனீகரில் தீனோ கிரிப்பிட்டி கிலோகிராம் மில்லியன 368 2015-19 கால பரிச்சேதே தூளதி கிரிப்பிட்டி கிராம் மில்லியன் 461 ஆனாயனீகரில் தீனோ கிலோகிராம் 2010-2014 கால பரிச்சேதே துளதி கிரிப்பிட்டி ஆனாயனீட்ட வயக்கல முழு முதல ருப்பியால் மில்லியன் 179,818 மில்லியன் 179,818 2015-19 கிரிப்பிட்டி ஆனாயனீட்ட வயவு முதல மில்லியன் 213,008 இது ஏனிசா 2015-19 கால பரிச்சேதே துல கிரிப்பிட்டி ஆனாயனக்கல பிரமாணே சகா கிரிப்பிட்டி ஆனாயனே சந்தா வயக்கல முதல சீக்கிரலிச வர்தனை விழா திபினம் இவ்வகேம் කිරිපිටි ආනයනය කළ රටවල් පිළිබඳ ඇමුණුම එක වශයෙන් රටවල් දක්වලා තිබෙනවා. ඊළඟට ආනයනය කළ සමාගම්වල නම් ඇමුණුම දෙක වශයෙන් දක්වලා තියෙනවා. මේ මෙකී මෑත කාල පරිච්ඡේදය තුලදී කිරිපිටි ආනයනයට වැය කළ මුදලේ නිශ්චිත වශයෙන්ම සඳහන් කළොත් මිලියන 213,008යි.
කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි, එකක් මේ 2015-19 කාලේ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ කිරිපිටි ආනයනය කිරීමේදී බද්දක් පනවලා තිබුණා කිලෝග්‍රෑම් එකට රුපියල් 225ක්. එතකොට ඒක රුපියල් 2 දක්වා අඩු කරනවා කරු මැතිතුමනි. ඒකෙන් දැන් මේ කියන විදියට කිරිපිටි මිල අඩු වුණේ නැහැ පහුගිය කාලේ. ඒ නිසා සමාගම් වලට රුපියල් මිලියන 82,064ක් ගිහිල්ලා තිබෙනවා සහනයක් මේ මිල අඩු කිරීමේ. ඒ වගේම දැන් කිරිපිටි වල ඇමැතිතුමා අපේ ආහාර 1980 අංක 26 දරන ආහාර පනතෙන් බාලකල ආහාර කියලා ඉතාම පැහැදිලිව අර්ථ දක්වලා තිබෙනවා. ඒකෙදි සඳහන් කරලා තියෙනවා ඇමැතිතුමා කිසිසේත්ම මේ ආහාර වලට යම් දෙයක් මිශ්‍ර කරන්න බෑ කියලා. නමුත් අද ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් කියන මේ සම්පූර්ණ යෝදේ සහිත කිරිපිටි වල ඇත්තටම මේවට ෆාම් තෙල් 35%ක් මික්ස් කරලා තියෙනවා. ඉතින් මේක මේදය පුරවන ලද කිරිපිටි විදියට තමයි අපට ඇත්තටම හඳුන්වන්න පුළුවන්. මගේ ප්‍රශ්නය තමයි දැන් ආහාර පනත යටතේ මේක තහනම් කරලා තිබුණට අප රටේ ආනයන අපනයන පාලන පනත මගින් මේවා තහනම් කරලා නැහැ. ඒ නිසා රට තුලට මේදය පුරවන ලද කිරිපිටි එනවා. එතකොට ප්‍රමිති කාර්යාංශයෙන් තමයි මේ පිළිබඳව පරීක්ෂණ සිද්ධ වෙන්න ඕනේ. එතකොට ප්‍රමිති කාර්යාංශය දැන් අපේ රටේ කොම්පියුටර් එකක් අවුරුදු දෙකෙන් දෙකට මාරු කරනවා කතානායකතුමනි. හැබැයි ප්‍රමිති කාර්යාංශය අවුරුදු 30-40ක් පරණ ක්‍රමවේද තමයි මේ පරීක්ෂණ වලට පාවිච්චි කරන්නේ. මට මතකයි බුද්ධික පත්‍රිකන මන්තුමත් මේ ගැන කතා කළා. එතකොට මේ අවුරුදු 30-40ක් පරණ ක්‍රමවේද පාවිච්චි කරපුවාම 140කට වැඩි නම් තමයි කිරිපිටි වල පාම් තෙල් තිබ්බොත් අහුවෙන්නේ. ඉතින් මේ මිශ්‍ර කරන අය මේක දන්නා හින්දා 135යි මිශ්‍ර කරන්නේ. එතකොට මේ පරීක්ෂණ ක්‍රමවේදයට මේක අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ ওই සිද්ධිකාලාවකේ කට්ටිය මේ පරීක්ෂණ ක්‍රමවේදේ වෙනස් කරන්න ඉඩ දෙන්නේත් නැහැ. අපි ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා මේ පරීක්ෂණ ක්‍රමවේදේ වෙනස් කරලා මේ මේදය පුරවන ලද කිරිපිටි අපේ දරුවන්ට පොවනවා වෙනුවට සම්පූර්ණ යෝදයේ සහිත කිරිපිටි පෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරනවාද කියන එක අහන්න කැමතියි.
දරු කතානායකතුමනි, මේ සඳහා දීර්ඝ කාලීන වශයෙන් අපේ රට තුල සංවාදයක් තියෙනවා. කිරිපිටි වල වෛද්‍ය විශේෂඥවරුත් කියනවා සීනි වල කිරිපිටි වල මේ යම් යම් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා කියලා මනුස්ස ශරීර සෛඛ්‍යයට අහිතකර. මට මතකයි අපේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා මේ විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී මේ කිරිපිටි සමාගම් වලට විරුද්ධව ආණ්ඩුව පැත්තේ හිටගෙන වුණත් විශාල සටනක් ගෙනිච්චා. නමුත් ඒ ආණ්ඩුව හිටියේ ඒ පැත්තේ නෙමෙයි. ඒ නිසා රුපියල් 2කට කිරිපිටි වල බද්ද අඩු කළා. අඩු කළා කිරිපිටි තොග වශයෙන් එන්න දුන්නා. ඒ දෙනකොට ඒට විරුද්ධ පැත්තේ තමයි ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හිටගෙන හිටියේ. නියෝජ්‍ය ඇමතිවරයෙක් වශයෙන් අපි ඒ ගැන එතුමට ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රමිති ආයතනයේ ඇතුළු සියලුම ආයතනවල ප්‍රමිතීන් පිළිබඳ ගරු මන්ත්‍රීතුමා කටයුතු කරන්න ඊට උඩින් මගේ අමාත්‍යාංශයේ යටතේ ආයතනයක් තියෙනවා. ඒකට කියන්නේ ඇක්‍රෙඩිටේෂන් බෝඩ් කියලා. ප්‍රතිතන ආයතනය කියලා. ප්‍රතිතන ආයතනය මේ ආයතනවල පරීක්ෂණ කරන පර්යේෂණාගාරවල සම්මතයන් ක්‍රමවේදයන් පිළිබඳ පුද්ගලයන්ට හරස් වෙලා නතර කරන්න බැරි නියාමනයක් උඩින් කරනවා. එහිදී මම අපි මේ රජයේ බලයට පත් වුණාට පසුව මේ පිළිබඳ විශේෂයෙන් උනන්දු වෙලා තියෙනවා. ඒ අනුව මම වගකීමකින් යුතුව කියනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පසු වෛද්‍ය පීඨයේ විශේෂිත රසායනාගාරයක් පිහිටලා තියෙනවා. ලෝකයේ විසින් පිළිගන්න ඇක්‍රෙඩිටේට් කරපු ලෝක පරිමාණයේ ඕනෑම පර්යේෂණයක් කරන්න පුළුවන් පර්යේෂණාගාරයක් තියෙනවා මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. ඒක මම දැන ගැනීම සඳහා සඳහන් කරන්නේ වෛද්‍ය විද්‍යාලේ. එතකොට කාට හරි සැකයක් තියෙනවා නම් මම බලාපොරොත්තු වෙනවා මේ කිරිපිටි වර්ගත් අනිත් මේ තියෙන ප්‍රශ්න තියෙන දේවලු විශ්වවිද්‍යාලයට යොමු කරන්න. එක දෙක පුද්ගලිකාංශයේ ආයතනයක් තියෙනවා. ඒ වගේම ඇක්‍රෙඩිටේෂන් පිළිගත්ත බියුරෝ වෙරිටාස් කියලා රත්මලානේ ආයතනයක්. ඒක පුද්ගලිකාංශයේ ආයතනයක්. ඒ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමකට ලක්වෙච්ච ආයතන දෙකක් තියෙනවා. ඒ නිසා අපිට මේ අලුතෙන් මම මේ ආයතනවලට හදිසියේ එන්න කියලා තියෙනවා සාකච්ඡාවකට. එතුමා කියන තර්කයේ හරි මේ දැන් අතිගරු ජනාධිපතිතුමා විසින් කටුපොල් වගාවහ ෆාම් තෙල් ෆාම් ඔයිල් ආනයනේ තහනම් කළා. ඒ තහනම් කළාම දැන් වෙනම මතවාදයක් ගෙනියනවා බේකරි කර්මාන්ත ඉවරයි බිස්කට් කර්මාන්ත ඉවරයි යනාදී වශයෙන්. ඒ සාධාරණ නැහැ. මොකද හේතුව අපි බිස්කට් කර්මාන්තයටත් බේකරි කර්මාන්තයටත් බලපත්‍රයක් ලබා දෙනවා. ඔවුන්ගේ අවශ්‍ය යෙදුම් වලට අවශ්‍ය මේ ෆාම් ඔයිල් හිඟයකින් තොරව ගෙන්න ගන්න. ඒ නිසා කිසිවෙකුත් මේ කලබල වෙලා බය වෙන්න නරකයි. අපි රට පැත්තේ හිටගෙන රටේ දේශීය පොල්තෙල් කර්මාන්තය නගා සිටවන්නත් පොල් කර්මාන්තය නගා සිටවන්නත් ක්‍රියා කරන අතර විදේශවලට ෆාම් ඔයිල් වෙනුවෙන් ඇදිලා යන මුදල් ප්‍රමාණය අඩු කරලා අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න ජනාධිපතිතුමා ඕනෙම කෙනෙකුට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් කරන්න පුළුවන් තමන්ගේ කර්මාන්තයට අවශ්‍ය ෆාම් ඔයිල් ගෙනා ගැනීම සඳහා.
තුන් සැරයක් කියවුණා මේ ප්‍රශ්න මේ කාරණේදී. ගරු ප්‍රශ්න අහපු මන්ත්‍රීතුමයි ගරු ඇමතුමයි මගේ නම තුන් සැරයක් කියවුණා. ගරු ඇමතුමනි, මම පළවෙනි කාරණේ ඔබතුමාට කියනවා, මම වින තප්පර ගානින් ඉවර කරනවා. පාම් ඔයිල් තහනම් කරලා මේ බේකරි වලටයි අරකටයි මේකටයි කියලා වෙනම බලපත්‍ර දුන්නොත් ආයි ඔය කියන දේ වෙන්නේ නැහැ. මොකද පාම් ඔයිල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පාම් ගෙඩියේ මදෙන් ගන්න පාම් ඔයිල් ඔලේ කියන එක. ඒකට මේ ප්‍රශ්නේ ලංකාවට ගේන ක්‍රූඩ් පාම් ඔයිල් සහ ඒ සම්බන්ධව කරුණාකරලා මගේ නම කියපු හිඳ මම කියන්නේ, පාම් ඔයිල් තහනම් කරනවා නම් පාම් ඔයිල් දාලා හදන කිරිපිටි වර්ගයි ලංකාවේ පාම් ඔයිල් වෙනුවට ඇත්තම හොඳ පිරිසිදු පොල්තල්
සමිල් මන්තුමා.
ඔක කතානායකතුමනි, මගේ මේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි, එකක් දැන් මේ නන් ෆැට්.
ඔව් වෙල්කම් මම්තු. යා
අරු කතානායකතුමා, අපේ බන්දුල ගුණවර්ධන ශූරින් කළ කතාවට පොඩ්ඩක් ප්‍රශ්නයක් අහන්නයි මම මේ කතා නැගිට්ටේ. ඔබතුමා කියවා ෆාම් ඔයිල් ගැන, දැනටත් ෆාම් ඔයිල් ෆැක්ටරියක් මේ ෆැක්ටරි තියෙනවා මේ ලංකාවේ, දැනටත් තියෙනවා අපේ ගමෙත් තියෙනවා. ඉතින් දැන් මම හිතන්නේ අක්කර ගානක් වවලා තියෙනවා, වවන්න අවසර දීලා තියෙනවා ගම. දැන් ඒවයි පළදාවත් එනවා. එතකොට ඒකෙන් නිෂ්පාදනය කරන තෙල් වලට ඒවා මේ රටේ පාවිච්චි කරන්න පුළුවන්?
අපි රජයක් ලෙස කිසි ලෙසකින්වත් මේ රට ඇතුලේ නිෂ්පාදන වලට අඩපණ කරන්න නතර කරන්න ක්‍රියා කරන්නේ නැහැ. ඒක දැනට ඒ සඳහා මේ රට ඇතුලේ නිෂ්පාදනය කරනවා නම් ප්‍රමිතීන්ට අනුව ඒ වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ. විදේශයන්ගෙන් ආනයනය කරන මේ ෆාම් ඔයිල් තහනම් කරලා තියෙනවා. ඒකත් අර එතුමා බුද්ධික පත්‍රණ මැතිතුමා සඳහන් කළ පරිදිම ක්ෂණිකව ක්‍රියා කරන්න බෑ. මක්නිසාද යත් අපි බිස්කට් කර්මාන්ත ශාලා ගත්තොත් ඒවා දේශීය වෙළඳ පොළට විතරක් නෙමේ ජාත්‍යන්තර වෙළඳ පොළටත් බිස්කට් සපේන කර්මාන්ත ශාලා. ඒ අයට ක්‍රූඩ් ඔයිල් නෙමේ පිරිසිදු කරපු සම්මත ප්‍රමිතීන්ට අනුව මේ ඒ අයගේ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යෙදවුමක් ලෙස අවශ්‍ය කරන දේ ආනයනය කිරීමට පමණක් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. අලුතෙන්ම ආවන දෙන්නේ. ඔව්. ඔව්.
හරි. බොහොම ශුති. සමිල් මන්ත්‍රීතුමා.
ඔව්. ඇමැතිතුමනි,
ඉක්මනට
අහන්නතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේ නන් ෆැට්, ඒ කියන්නේ මේ මේ දේ රහිත කිරිපිටි ආනයනය කිරීම කරනවා. ඇත්තටම මේක කරන්නේ මේ කිරිවල තියෙන හොඳම දේ අයින් කරලා තමයි මේ කිරිපිටි ආනයනය කරන්නේ මේ දේ රහිත කියන එක. ඉතින් ඇත්තට අපේ රටේ මේ දේ රහිත කිරිපිටි නන් ෆැට් එක හැදුවා නම් ඒ ෆැට් එකෙන් බටර් නිපදවලා ඇත්තටම අපේ රටට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා යම්කිසි මේ ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරනවාද කියලා.
මේ පිළිබඳව කරුණු කතානායකතුමනි, අපේ ජාතික කිරි මණ්ඩලය අලුතෙන් ප්‍රතිසංවිධානය කළා විශාල උනන්දුවක් දක්වලා අපේ රටේ කිරි වලින් හදන කිරිපිටි වෙළඳපොළට නිකුත් කරනවා. ඒ සඳහා දැන් හිඟියක් තියෙනවා, ඉල්ලුම සපුරගන්න අමාරුයි. අපි නාරායන්පිට කිරි මණ්ඩල මාවතේ ආර්ථික මධ්‍යස්ථානය ළඟ රජවාසවල වෙනම අලවිසලක් පිහිටලා තියෙනවා. කිරි අලෙවි මණ්ඩලයේ මේ නිෂ්පාදන පාරිභෝගිකයට කිරිම අලවි කරන්න. ඒ වගේම ඒ තවදුරටත් දේශීය කිරිපිටි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා, අලුතෙන් කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහාත් වෙනම ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. ඒක එක දවසකින් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ. ඒ වගේම පළවත්ත දේශීය කිරි නිෂ්පාදකයොත් මේ රට කිරි නිෂ්පාදනය කරනවා. ඒ සඳහා විශාල ඉල්ලුමක් තියෙන්නේ. ඒ ඉල්ලුම සපුරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ටික කාලයක් ගත වෙන විට
ගෞරව කතානායකතුමනි, මම ප්‍රවාහන ඇමතුමාගෙන් ප්‍රශ්න අහනවා.
කැලණිවැල් දුම්රිය මාර්ගය සඳහා ඇති මාර්ග සතුර පදිංචි සිටියන්ගේ පිළිබඳව සංගණනයක් කර තිබේද? ඔව්. එසේ නම් පවුල් ගන්න 2360ක් මාර්ග සිතේ පවුල් එක ඉවත් කර වෙනත් පදිංචි කිරීමට සැලසුම් කර තිබේද? ඔව්. එසේ නම් පදිංචි කර අපේක්ෂා කරන ප්‍රදේශ කවරේද? මාලිගාත ලක්ෂිරු සේවන නිවාසයේ යෝජනා ක්‍රමේ පවුල් 424යි. දෙමඩොකට සියපත් සේවන නිවාස යෝජනා ක්‍රමේ පවුල් 30යි. කොළඹගේ මාවතේ නිවාස යෝජනා ක්‍රමේ පවුල් 406යි. කාලිංග මාවත නිවාස යෝජනා ක්‍රමේ පවුල් 384යි. ඔක්කොම පවුල් 1244යි. මීට අමතරව මාලපල්ල දුම්රිය දෙපාර්තමේන්තුවේ සතු ඉඩමක නිවාසයක 120ක මාල් නිවාස කොළොඹ ඉදිකිරීම සඳහා කටයුතු කරමින් පවතී. මේ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 6700යි. අදාළ නොවේ.
අරු කතානායකතුමනි, බන්දුල ගුණවර්ධන ඇමතුමා ඉන්න හින්දා එතුමගේ එකගතාවේ මං එක අතුරු ප්‍රශ්නයක් අහලා මං බන්දුල ගුණවර්ධන ඇමතුමා අර මෙතන කියපු කාරණේ එතුමට හොඳ නෑ වෙන දැමතිවරයා විදියට. මං ඒක විතරක් මතු කළා. මගේ අතුරු ප්‍රශ්නේ එතකොට කාලේ වෙනසක් වෙන්නේ නෑ මට. ඔව්, දෙවෙනි අතුරු ප්‍රශ්නේ එතකොට දෙන්න ඉන්න. පළවෙනි අතුරු ප්‍රශ්නේ මං වෙලාව නාස්ති කරන්න නැතුව බන්දුල ගුණවර්ධන ඇමතුමා මම ඔබතුමාට කියන්නේ දැන් කිලෝ 3ක හාල් හතර දෙනෙක් ඉන්න පවුලකට සති දෙකක් කිව්වම ඇමතුම මං කියලා ඉවරනවා. ඔබතුම අහන්නකො. එතකොට ග්‍රෑම්
ප්‍රශ්න දෙකයි.
ග්‍රෑම් 3000ක්
ඔබතුම ඒක වෙනම අහන්න.
නෑ මම
ඒකම අහන්නේ. ඒක ඇමතුරු දෙන්නෙක් හිටගෙන ඉන්නවා.
හරි, මම ඒකනේ මං කිව්වේ
ඔබතුමාගේ ප්‍රශ්නේට.
මම මෙතුවගෙන් අහන්න. හරි,
එතුමාට උත්තර දෙන්න හරි ඉන්නේ.
හරි,
අවුල් කරන්න නැතුව.
ඒකයි ගරු කතා කරන්නේ.
එතුමාට උත්තර
ප්‍රවාහන ඇමතුමා වාඩිලා මට වෙළඳ ඇමතුමා දෙන්න. නෑ ඇමතුම මං ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. දැන් මම කියන්නේ ගෑම් 3000ක්
ගරුවා මන්ත්‍රීතුමා, ඔය ප්‍රශ්නය අදාළ නැති ප්‍රශ්නයක් ඔබතුමා අහන්නේ. ප්‍රවාහන ඇමතුමාගෙන් ඔබතුමා ප්‍රශ්නේ ඇහුවේ. බන්දුල ගුණවර්ධන ඇමතුමා උතන හිටියා කියලා හැම ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඒ කියන්නේ ප්‍රවාහන ඇමතුමාට උත්තර දෙන්න ඔබතුමාගේ ප්‍රශ්නේ.
එහෙම කරන්න එපා. ගරු කතානායකතුමා, ඔබතුමා පොඩ්ඩක් මේක
ඔබතුමාගේ
එතුමා කැමතිනේ
කාලේ
එතුමා නැගිටලා හිටියා.
කාලේ නාස්ති කරන්න එපා.
ප්‍රවාහන ඇමතුමා උත්තර දෙන්න. ප්‍රවාහන ඇමතුමා වාඩි වුණා.
උත්තරේ එපාද?
හිටියා.
ප්‍රවාහන ඇමතුමාගේ උත්තරේ එපාද?
ප්‍රවාහන ඇමතුමාගේ උත්තරේ ඕනේ. නමුත් ප්‍රවාහන ඇමතුමා වාඩි වෙලා වෙළඳ ඇමතුමාට අවස්ථාව දුන්නා. ඔබතුමා ඒක එහෙම කරන්න එපා. ඒ කැමැත්තෙන් දෙන්න හදුවනේ ආසාවෙන්. වෙළඳ ඇමතුමා ආසාවෙන් උත්තර දෙන්න
හදුවනේ.
ඒක විහිළුවක් නෑ. ආසාවෙන් උත්තර දෙන්න හදුවා. හරි. හරි මං වෙළඳ හරි ප්‍රවාහන ඇමතුමා කියන්නකෝ. ප්‍රවාහන ඇමතුමා ඔබතුමාගෙන් අහන්නම් පළවෙනි අතුරු ප්‍රශ්නේ. හරි. හරි. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් මගේ ළඟ තියෙනවා 2019
එවකට ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නමින් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිකුත් කරපු පත්‍රිකාවක්. මේකේ කැලණිවලි දුම්රිය මාර්ගයේ සක්‍රියතා අධ්‍යයනයට 95%කුත් කැලණිවලි වැඩ ඉවරයි 95%ක් ඉවරයි. ඊළඟට කැලණිවලි දුම්රිය මාර්ගයේ දිත්ත මාර්ගයක් සකස් කිරීම සඳහා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමත් 2019 වෙනකොට 95%ක් ඉවරයි. කැලණිවලි දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 35ක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම 2019 ජූලි මාස ආරම්භ කරනවා කියලා තමයි ඒ වාර්තාවේ තියෙන්නේ. දැන් මේ කැලණිවලි දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 35ක ඉදිකිරීමේ ටෙන්ඩරය මේ කියන විදිහට 2019 ජූලි මාසේ කැඳෙව්වද නැත්නම් ආරම්භ කරාද? මේ වෙනකොට ටෙන්ඩරය ප්‍රදානය කළා ඉවරද? මේ ඉදිකිරීම කටයුතු ආරම්භ වෙනවද? කවදද මේක කටයුතු නිමාවටපත් වෙන්නේ?
කාලේ ටෙන්ඩරය කැඳවනවා කියවට කැඳවලා නැහැ. දැන් ඒක පිළිබඳව වෙනත් වැඩ පිළිවෙලක් අපි කරගෙන යනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. නමුත් කැලණි දුම්රිය මාර්ගයේ වැඩි දියුණු කිරීමේ කටයුතු අපි කරගෙන යනවා. ඒකට ප්‍රශ්නයක් තියෙනවා. මුල් යෝජනාවේ තියෙනවා ඒක කණුවට යන දුම්රිය මාර්ගයක් බවට පත් කරන්න කියලා. ඒක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තාම ක්‍රියා කරනවා. මොකද කැලණි මාර්ගයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි රේල් ගේට්ටු 33ක් විතර තියෙනවා. බේස් ලයින් එකේ ඉඳලා හෝමගමට යනකොට මීටු පහෙන් පහට කෝච්චි දුවන්න පටන් ගත්තොත් ගේට්ටු අරින්න වහන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක ගැන අපි විමර්ශනයක් කරගෙන යනකොට ඒ කරන ගමන් අපි අයිස්සාවෙල දක්වා මේ ගැලනිමරේ වැඩි දියුණු කරන කටයුතු ආරම්භ කරලා තියෙනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය හර්ෂද.
හරි එහෙම
ගරු කතානායකතුමනි, මම දෙවැනි අතුරු ප්‍රශ්න හැටියට අහන්න කැමති ප්‍රවාහන ඇමතුමාගෙන්. ඔබතුමා සඳහන් කරා කාලිංග මාවතේ ගෙවල් 384කුත්, ඊළඟට කොළඹගේ මාවතේ ගෙවල් 406කුත්, ගෙවල් 1244ක් හදලා තියෙනවා කියලා මේ අවතැන් වෙන කට්ටියට නිවාස ලබා දෙන්න. දැන් මගේ කෝට්ටේ ආසනයේ ගරු ඇමතුමනි, මේ නුගේකොට පූර්වාරාම පාර විතර ඉඳලා මහරගමට යනකම් ඒ පුද්ගලයන්ගේ නිවාස වලින් ඔවුන්ව දැන් ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැනගන්න කැමති අර පොරොන්දු වෙච්ච පරිදි ඒ කාලිංග මාවතේ සහ කොළඹගේ මාවතේ හදපු නිවාස වලට මේ පුද්ගලයන්ව නැවත පදිංචි කරන්න ඔබතුමා ඒ දීපු පොරොන්දුව ක්‍රියාත්මක කරනවාද කියලා.
දැන් අපි සාමාන්‍යයෙන් එක කොටසක් වැඩිදිලු කරනකොට ඒ ප්‍රදේශයේ ඉන්න නිවාස හිමියන්ව පදිංචි කරලා තමයි කටයුතු කරන්නේ. මේ මොහොත වෙනකොටත් කීප අවස්ථාවක ඒ නිවාසවල පදිංචි කරවල තියෙනවා. කොටසෙන් කොටස පදිංචි කර කර යන මේ මංගිවේ දන්ට පදිංචි කරලා තියෙන ඒවා.
මම ඇහැව්වේ ගරු ඇමතුමා පූර්වාරාම පාරේ ඉඳලා මහරගම දක්වා කොටසේ. දැන් ඒ කොටසට තමයි කිව්වේ කාලිංග මාවතයි කොළඹගේ මාවතයි දෙනවා කියලා. එතන මම අහන්නේ ගරු ඇමතුමා ඒ කොටස සම්බන්ධයෙන් ඒ පූර්වාරාම පාරේ ඉඳලා මහරගම මේ අපේ සුසිල ඇමතුමාත් ඒ සම්බන්ධයෙන් මම දැක්ව බොහොම උනන්දුවෙන් ඉන්නවා. ඒ කණ්ඩායම කාලිංග මාවතටයි කොළඹගේ මාවතටයි ගෙනියනවාද කියලා ඒකයි අහන්නේ.
අපි කණ්ඩායම් මම ඇමතිවරයා හැටපත් වුණාට පස්සේ කණ්ඩායම් දෙක අයින් කළා ගෙවල් දීලා තියෙනවා. ඔව්. ඒ දුම්රිය පාර සංවර්ධනය කරන ප්‍රමාණය අනුව තමයි ඉවත් කරන්නේ. ඒ ඉවත් කරන අයට නිවාස දෙනවා අපි. ඔව්. ඔව් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම දෙනවා.
හරි.